මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේකම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නමස්කාරය කියන ආදිවාසික ශීල සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි නිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නතං දල්හං බන්ධන මාහු ධීරා යදාය සංදාරුජං බබ්බජංච සාරත්තරත්තා මණිකුණ්ඩලේසු පුත්තේ සුදාරේසු ච යාපේඛා ඒතං දල්හං බන්ධන මාහු ධීරා ඕහාරිනං සිතිනං දුප්පමුංචං ඒතම්පි චෙත්වාන පරිබ්බජಂತಿ අනපෙක්ඛිනෝ කාම සුඛං පහායති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩවාසය කරන කාලයේදී එක අවස්ථාවක පසේනිදි කොසල් රජුරුවන්ගේ භටයින් මං පහරන ගෙවල් බිඳින මිනිමරු හොරුන් කණ්ඩායමක් ගෙනල්ලා රජු ඉදිරියට පැමිණෙව්වා. රජතුමා ඒ හොරුන්ව බන්ධනාගාරයේ දමන්න නියම කළා. නොයෙකුත් යුතුයේ රැහැන් වලින් මාංචු ආදියෙන් බැඳලා හිර කරන්න සැලැස්සුවා. ඈත ජනපදවලින් බුදු පියාණන් වහන්සේ දකින්න වැඩම කළ සංඝයා වහන්සේලා පිරිසක් පසු දවසේ පිණ්ඩපාතයේ වඩින අතරේ අර බන්ධනාගාරයට ගිහිල්ලා අර හොරුන් දැකලා ලොකු සංවේගයකට පැමිණිලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, භාග්‍යතුන් වහන්සේ, අද අපි පිණ්ඩපාතයේ වඩින අතරේ මේ හිර ගෙදර අර හිර ඒ අය බැඳලා ඉන්න ආකාරය දැක්කයි, ඉතාමත්ම දුක් විඳිනවායි, ඒ අය ඒ බන්ධන කඩා ගන්න බැරුව ඒ විදිහට දුක් රාශියක් මැද්දේ ඉඳිවත් වෙනවා දැක්කයි. භාග්‍යතුන් වහන්සේ මීටත් වඩා දැඩි බන්ධන තිබෙනවද ලෝකේ කියලා ඇහුවා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මහණෙනි, මොනවාද ඔය බන්ධන? ඔయిత වැඩිය සිය දහස් ගුණයක් දැඩි බන්ධනය තමයි ධන ධාන්‍ය අමුදරුවන් පිළිබඳව තණ්හා වශයෙන් නැති කිලේශ බන්ධනය. නමුත් එබඳු වේ බරපතල බන්ධනය පවා අතීතී පුරාණ පඬිවරු සිඳල දමලා හිමවතට ගිහිල්ලා පැවිදි බව පැවිදි දම් රැක්කයි කියලා ඊළඟට ජාතක කතාවක් ඒ ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ පිට නිමිති වශයෙන් ප්‍රකාශ කළා. අතීතයේ බෝධිසත්වයන් වහන්සේ පරණැස් නුවර දුගී කුලයක ඉපදිලා ඒ තරුණ වයසට පැමිණි අවස්ථාවේදී පියා කළුගිරිය කළා. ඉතින් මේ තරුණයා කුලී වැඩ කරලා මවට උපස්ථාන කරමින් ජීවත් වුණා. මව් පුතාගේ අකමැත්ත පිටම තරුණියක් ගෙනලා විවාහ කරලා දුන්නා. විවාහ කරලා දීලා අනුභව කලකින්ම මව මිය ගියා. ඉතින් බෝධිසත්වයන් වහන්සේ භාර්යාවට කියනවා, දැන් මම පැවිදි වෙනවා, ඔබ යම්කිසි කර්මාන්තයක් කරලා ජීවත් වෙන්න කියලා. ඒ වෙනකොට භාර්යාව ගර්භිණීව සිටි බව බෝධිසත්වයන් දැන හිටියේ නෑ. භාර්යාව කියනවා, මට මේ දරුවා ලැබුණට පස්සේ දරුවාත් දැකලාම පැවිදි වෙන්න යන්න කියලා, හොඳයි කියලා බෝධිසත්වයන් වහන්සේ නතර වුණා. ඊළඟට දරුවා බිහි වුණාට පස්සේ නැවතත් භාර්යාවට කියනවා, දැන් ඉතින් කරදරයක් නැතුව දරුවා ලැබුණා නේද, දැන් මම පැවිදි වෙන්න යනවා කියලා. එතකොට මේ භාර්යාව කියනවා, දරුවා කිරෙන් නැරෙන්නකම් එතකන් ඉන්න කියලා. ඉතින් එහෙම ඉන්න අතරේ නැවතත් භාර්යාව ගර්භිණී වුණා. එතකොට බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා, මේ විදිහට ඉඳලා මට බෑ මේකෙන් බේරෙන්න කියලා හිතලා දැන් මම පැනලා යන්න ඕන කියලා. රාත්‍රී කාලයේම පැනලා ගියා. නගර බටයින් මේ බෝධිසත්වයන් වහන්සේ අල්ලගත්තා. කිව්වා, මම මේ අර මවුට උපස්ථාන කරන මාතුපෝෂක අහිංසක මිනිසියා, මට යන්න අරින්න කියලා. මුර බටයින්ගෙන් බේරුම ලබාගෙන හිමාලයට ගිහිල්ලා ඍෂි ප්‍රවිජ්ජායන් පැවිදි වෙලා පංචාභිඥාෂ්ඨ සමාපatti ලබාගෙන ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. තමන් අරතරන් දැඩි බන්ධනක් කඩාගෙන ආවා නේද කියලා. අන්නේ ප්‍රකාශ කළ ප්‍රීති වාක්‍ය තමයි මෙතන මේ බුදු පියාණන් වහන්සේ මාතෘකා හැටියට මේ මෙතෙන්ද දේශනා කර වදාළි. නතං දල්හං බන්ධන මාහු ධීරා යදාය සං දාරුජං බබ්බජං ච. යකඩෙන් දැවවලින් බබුස් තුන තනකොළ ආදියෙන් ඒ රැහන් ආදියෙන් කරන ලද බන්ධන දෙඩියයි නුවණැත්තෝ නොකියත්. සාරත් රත්තා මණි කුණ්ඩලේසු පුත්තේසු ධාරේසු චා යා අපේඛා. නමුත් මණි කුණ්ඩලාභරණ ආදී පිළිබඳව ඇති ඇල්ම, ඒ වගේම අමුදරුවන් පිළිබඳව ඇති අපේක්ෂාව, අන්නේ තණ්හා බන්ධනියම තමයි. ඒතං දල්හං බන්ධන මාහු ධීරා. අන්නේ බඳු බන්ධනය තමයි නුව නැත්තන් ඉතාමත්ම බලගතු බන්ධනි හැටියට සලකන්නේ. මොකද ඒ ඕහාරිනම් සිතිලං දුප්පමුංචං, ඒ බන්ධන කෙනෙකු පහත් ලෝක කරා ඇදගෙන යනවා. ඒ වගේම සිතිලං දුප්පමුංචං බොහොම ලිහිල් වගේ පෙනුනට මොකද අර හිර ගෙදරවල් වල හෙල්ලෙන්න බැරි විදියට බැඳපු ඒවා නෙවෙයි ලිහිල් වගේ පේන්නේ. කියන්නේ ඒ ගෘහ ජීවිතය සම්බන්ධ බන්ධන තියෙනකොට ඕන ඕන හැටියට ගිහිල්ලා වැඩ කටයුතු කරන්නත් පුළුවන්. නමුත් ආයිත් ඒ ගෘහයටම එනවා. අන්න ඒ වගේ ඒ ලිහිල්, නමුත් ඒක පහසුවෙන් මිදෙන්න බැරි විදිය. දුප්පමුංචං ඕහාරිනම් සිතිලං දුප්පමුංචං එබඳු වූ ඒ බන්ධන ඒ තම්පි චෙත්තාන පරිබ්බජන්ති අනපෙක්ඛිනෝ කාම සුඛං පහාය. නුවණැත්තෝ එබඳු ඒ දැඩි බන්ධන පවා, බලගතු බන්ධන පවා සිඳලා දමලා අපේක්ෂාවක් නැතිව කාම කම්සුව ඇතහැරලා පැවිදි වුණා කියලා ඒකයි ඒ ගාථාවල අදහස. ඉතින් මෙතන අපිට කැටියෙන් සලකා ගන්න පුළුවන් මේ ජාතක කතාව. අර බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව අවදීදී පිරුණෙක් කම්ම පාරමිතාවට අදාළ කතාවක් බවයි පිනින්නේ. මේ නෙක්ඛම්මය කියන එක ඇත්ත වශයෙන්ම පැවිද්දට නියම හේතුවයි. නියම සැබෑ පැවිද්ද ඇති වෙන්නේ නෙක්ඛම්මය තුලිනුයි. ඉතින් ඒ අබුද්ධෝත්පාද කාලවල පවා නෙක්ඛම්ම අදහස මුල් කරගෙන දැඩි වීරියකින් අල්ම කඩා ගන්න පුළුවන් විදිහේ දැඩි ශක්තියකින් තමයි මේ විදිහේ නික්ඛම්මයක් කරලා බෝධිසත්වයන් වහන්සේ පැවිදි වුණේ. එතකොට අබුද්ධෝත්පාද කාලවල ඍෂි ප්‍රවෘජ්‍යාව ලබන තවුසන්ට නිවන් ලබා ගන්නට බෑ. ඉහළම වුණොත් අර පංචාභිඥා අෂ්ට සමාපatti, ඒ සමාපatti සුවයයි ලැබෙන්නේ. ඒ සුවය පිළිබඳව උදන්න යනමින් තමයි අර බෝධිසත්වයන් වහන්සේ අන්තිම කාලයේ ජීවත් වුණේ හිමාලයේ. නමුත් බුද්ධ ශාසනයේ පැවිද්ද ඊට වඩා උතුම් දෙයක්. පැවිදි වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ජිකරණාත්ථය ඉමං කාසාවන් ගහෙත්වා පබ්බාජේ තමන් භන්තිය කියලා මේ පැවිදි වාක්‍යයෙන් ප්‍රකාශ වෙන ආකාරයට සියලු සසර දුක් වලින් නික්මීම කියලා කියන ඒ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා මා පැවිදි කරවදාණු මැනව කියලා ඒ කරන ආයතනිය අනුයි සිවුරුපටිය කරේ බඳින්නේ. බුද්ධ ශාසනික පැවිද්ද එතකොට මුළු මහත් සංසාර දුක කෙලවර කර ගැනීම සඳහා ඒ උතුම් වූ නිස්සාරණය සඳහා කෙරෙන පැවිද්දක්. ඉතින් පැවිද්ද ගැන කියනකොට, නික්ඛම්මය ගැන කියනකොට සාමාන්‍ය ලෝකයා හිතන්න පුළුවන් මේක පැවිද්දන්ට පමණක් අදාළ දෙයක් කියලා. නමුත් දැන් මේ විදිහේ සිතුම් පැතුම් රාශියකුත් සමාජයේ තිබෙන නිසා අපට කියන්න වෙනවා පැවිද්ද කියන්නේ අහසින් වැටෙන කෙනෙක් නෙවෙයි. ගිහියා තුළම සිදුවෙන යම්කිසි ක්‍රමික විකාශනයක්, සිතිවිලි පිළිබඳ යම්කිසි පරිණාමයක් තුලිනුයි පැවිද්දෙක් ඇති වෙන්නේ. අපි ඒක පොතපතේ එන උපමාවක් නොයතත් අපට හිතා ගන්න පුළුවන්. දැන් මේ පින්නතුන්ට ඇතැම් විට ඔය වැලක පොළයක එල්ලිලා ඉන්න දනඹුවෙක් පේනවා. දනඹුවෙක් දකින්න ලැබෙනවා. ටික දවසක් යනකොට ඔය දනඹුවා පරිවර්තනය වෙනවා සමනලයකට. සමනලයක් වෙලා බොහොම සැහැල්ලුව අල්පේච්ඡව පියාඹල යනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ගිහියා පැවිද්දක බවට පත්වීම. ඒ උපමාව අනුව ඒ සංකල්පනාවම හිතා ගන්න ඕන. පැවිදි ජීවිතයේ ඈත දෙයක් නොවේ. අපතුලින්ම මතුවෙන නික්ඛම්මේ ප්‍රතිඵලයක්, අවසාන ප්‍රතිඵලයක්, නික්ඛම්ම ශක්තියේ ප්‍රතිඵලයක්. ඉතින් කොටිම කියතොත් අර අස්සාද ආදීනෝ නිස්සරණ කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන ලෝකයේ තත්ත්ව තුනක්. ලෝකයේ ආස්වාද පක්ෂයක් තිබෙනවා. ඒක තියෙන නිසා තමයි ලෝක සත්ත්ව ඇලෙන්නේ. ඒක ස්වාභාවිකයි. ඒ වගේම ආස්වාද පක්ෂය තුල තිබෙන ආදීනව කොටසක් බුදු පියාණන් වහන්සේ දක්වන ආස්වාදයටත් වඩා ආදීනව දැඩි. ඒක නිසාම තමයි ආස්වාදය පස්සේ ලෝගෙන යන තැනැත්තා යම් කිසි දවසක ආදීනව දැකලා කලකිරෙනවා. ඒකත් ස්වාභාවිකයි. ඊළඟට ආදීනව දැකලා කලකිරුණාට පස්සේ යම් කිසි කෙනෙක් ඊළඟට විමුක්තියක් සොයනවා. එතකොට ඒ විමුක්තිය අර තමන් හිරගියක බැඳිලා ඉන්නවා කියන ඒ හැඟීම තුලිනු ඒ විමුක්තිය සොයන්න පෙළඹෙන්නේ. එතකොට ඒ බන්ධනාගාරයක තිබෙන බන්ධන දැඩි හැටියට පෙන්වනට ඊට වඩා බරපතලයි මේ තණ්හාව වශයෙන් ඒ වස්තු සම්භාර පිළිබඳව, අමුදරුවන් පිළිබඳව, ඒවා පිළිබඳව ඇති බන්ධනය. ඒක කඩා ගන්න විශාල ශක්තියක් ඇතුළතින් ඇති කරගත යුතුව තිබෙනවා. ඉතින් ඒ විදිහේ ඒ උතුම් ශක්තියක් ඇති කරගෙන තමයි අතීතයේ බුද්ධ කාලයේ විශේෂයෙන්ම අපට අසන්ට ලැබෙනවා පුදුමන්දමේ බල සම්පන්න මෙක්කම් අදහසකින් යුක්තව පැවිදි වුණු කථාන්තර, දැන් රට්ඨපාල කුල පුත්‍රයා පිළිබඳ සිද්ධිය, විශේෂයෙන්ම එතන රට්ඨපාල කුල පුත්‍රයා ඉතාමත්ම දහා ධනවන්ත පවුලක උපන්න කෙනෙක්, භාර්යාවන් හතර දෙනෙක් සිටියා. නමුත් බුදු පියාණන් වහන්සේගෙන් එක බණක් අහලම ඇති වුණු සසර කල කිරීම තුලින් මාරාන්තික උපවාසයක් කරලයි මව්පියන්ගෙන් පැවිද්දට අවසර ලබා ගත්තේ. ඒ වගේම මේ ධර්ම කතාවල අපට දැනගන්න ලැබෙනවා ධර්ම කතාව තුලින් සිටුවරුන් රජවරුන් රජ කුමාරිකාවන් සිටතරජ විසවුන් සිටු දේවියන් ඒ විදිහට හැම කෙනෙක් තම තමන්ගේ මහා ධනස්කන්ධ ඒවා අතහැරලා සැප සම්පත් අතහැරලා ඒවට උපමාවාර පැරණි පොත්වල සඳහන් වෙන්නේ අලිවැමලු කෙළපිඬක්සේ. කෙළපිඬ කොහොමත් එපා කරන දෙයක්, උදේ පාන්දර දාපු කෙළපිඬ කොහෙත්ම ගන්න දෙයක් නෑ. ඒ වගේ අලිවැමලු කෙළපිඬක්සේ සලකා ඒ වස්තු සම්භාරය අතහැරලයි පැවිදි වුණේ. ඒ වගේම වටිනා කථාන්තරයක් තමයි කෙටියෙන් සලකනම නම් සැරියුත් ස්වාමීන් වහන්සේගේ බාලමළුවන් වූ රේවත කුමාරයා පිළිබඳ සිද්ධිය. සැරියුත් ස්වාමීන් වහන්සේ තමන්නේ පැවිදි වුණා පමණක් නොවේ, තමන්ගේ සොහොයුරියන් 3 දෙනෙකුත් සහෝදරයන් 2 දෙනෙකුත් පැවිදි කරවා ගත්තා. තව ගෙදර ඉතුරු වුණේ රේවත කියන පොඩි කුමාරයා විතරයි. 7 අවුරුදු වයසේදීම මව් බැමිණිය කල්පනා කළා මේ දරුවත් අරගෙන ගිහිල්ලා පැවිදි කරයි කියලා. ඔන්න ඊළඟට කල්පනා කරා මේ ගෘහ බන්ධනෙන් බඳින්න ඕන කියලා. ඒ වයසේ 7 අවුරුදුම කුමාරිකාවකට විවාහ සූදානම් කරලා එකගෙන ගිහිල්ලා විවාහ කරලා ආපහු වෙන අතරේ මඟුල් රතීන් බැලලා මේ කුඩා දරුවා ඒ ඇති වුණ එක්කම සංකල්පයේ කොයිතරම් බලගත්ද කියතොත් මඟුල් නැඳුම් පිටින්ම දුවලා ගිහිල්ලා ඒ පන්සලකට ගිහිල්ලා මාව ඉක්මනට පැවිදි කරන්න කියලා හිම ඉල්ලා හිටියා. අන්න ඒ විදිහේ හිම ඉල්ලාගෙන එහෙම පැවිදි වෙලා ඒ සංඝයා වහන්සේලාත් සැරියුත් ස්වාමීන් වහන්සේ කලින් මාව සැර දීලා තිබෙන නිසා පැවිදි කළා. පැවිදි කළා අන්තිමේදී රහත් වුණා. මහා අභිඥා බල සම්පන්න මහා පුදුම ප්‍රාතිහාර්ය ශක්තියක් ඇති රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. එතකොට බුද්ධ කාලයේ ඒ විදිය කථාන්තර අපට අසන්න ලැබුණා. ඇතැම් බෞද්ධ රටවලින් මීට වඩා ආහත්පසින්ම වෙනස් සිද්ධිත් අපට අහන්න ලැබෙනවා. ඒ විදියක සිද්ධියක් තමයි එක දවසක් ඒ විදියේ දැන් ඇතැම් ඒ කියන්නේ සමහර බෞද්ධ රටවල් වල පැවිදිවීම සමාජ චාරිත්‍රයක් සමාජ රටාවක් බවට පත් කරගෙන තිබෙනවා. සංස්කෘතික ලක්ෂණයක් හැටියට රටේ කවුරුත් පැවිදි වෙන්න ඕන කියලා. එවැනි රටක එක් අවස්ථාවක තරුණයෙක් බොහොම ලහිලයේ කලබලයට දුවගෙන ඇවිල්ලා ආරාමයකට සංඝයා වහන්සේලාගෙන් ඉල්ලා හිටියා මාව පැවිදි කරන්න කියලා. මොකද කලබලය කියලා ඇහුවාම තරුණයා කියනවා මම විවාහ වෙන්නයි සූදානම් වෙලා ඉන්නේ, ජීවිතේ කවදාවත් පැවිදි වෙලා නැති නිසා, පැවිදි සහතිකය නැති නිසා ඒ මනාලියගේ පියා විවාහයට විරුද්ධ වෙන්නයි යන්නේ, ඒක නිසා ඉක්මනට මාව පැවිදි කරන්න කියලා. සංඝයා වහන්සේලාත් ඒ සමාජ චාරිත්‍ර ඉෂ්ට කිරීමක් වශයෙන් පැවිදි කරා. ඉතින් මේක අර බුද්ධ කාලයේ පැවිදි වීමේ එනෙක්කම් ශක්තියත් එක කල්පනා කරලා බලනකොට ඒකේ හාත්පසින්ම විරුද්ධ දෙයක්. අපේ බෞද්ධයින්ට නම් ඒක හාස්‍ය ජනක සිද්ධියක් හැටියට සලකන්න පුළුවන්. නමුත් දැන් සමාජයේ ඇතිවෙන යම් යම් සිතුම් පැතුම් අනුව ඇතැම් විට එවැනි හාස්‍ය ජනක සිද්ධි මේ රටෙන් උනත් අහන්න මුදුරු අනාගතයේ බැරි වෙන්නේ නැහැ. මොකද මේ පැවිද්ද තුල තිබෙන අර නෙක්ඛම්මයේ පරමාර්ථය ක්‍රමක්‍රමයෙන් දියවී යනවා. ඒ වෙනුවට මේක සමාජ රටාවක් සංස්කෘතික අංගයක් බවට පත් වෙනවා. බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන පැවිද්ද ඒ කාලයේ තිබුණු ඒ සමාජ චාරිත්‍රවලටත් වඩා පුදුම විදිහේ ගැඹුරු අදහසකින් ඉදිරිපත් කරපු පැවිද්දක්. මොකද බුදු පියාණන් වහන්සේ දක්වුවා යම්කිසි අවස්ථාවක පුද්ගලයෙකුගේ සාංසාරික බුද්ධිය මෝකුරා ගිහිල්ලා නික්කම්ම සංකල්පය දැඩිව ඇති වුණා නම් සසර කල කිරීම ඇති වෙලා සසර භය ඇති වෙලා අන්නේ අවස්ථාවේ වයස් ભેදයක් නැතිව පැවිදි කළ යුතුයි කියලා. ඒක නිසා තමයි මේ ශාසනයේ 7 අවුරුදු දරුවාගේ පටන් ඊටාම වයෝවෘද්ධ මහල්ලා පවා මේ ශාසනයේ පැවිද්ද ලබාගෙන රහත් බව ලබලා තිබෙනවා, සසර දුක් කෙලවර කරගෙන තිබෙනවා. ඒ හැම කෙනෙක්ම නෙක්ඛම්ම සංකල්පය මුල් කරගෙනයි මේ පැවිද්ද ලබාගත්තේ. සාමාන්‍ය සංස්කෘතික රටාවකට යට වෙලා නෙවෙයි. ඉතින් ඒ අනුව අපි කල්පනා කරලා බලනකොට දිහි පින්වතා කොයි අවධියකදී හෝ ගැඹුරු නෙක්ඛම් අදහසකින් පැවිදි වෙනවා නම් ඒක ඉතාමත්ම වටිනා දෙයක්. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා තින්නම් අඤ්‍යතරං යාමං පටිජග්ගේය පඬිතෝ කියලා. නුවණැති පුද්ගලයා තමන්ගේ ජීවිතයේ අවස්ථා තුනෙන් එක අවස්ථාවක හෝ තමා ගැන සොයා බැලිය යුතුයි කියලා. තමා ගැන සොයා බැලිය යුතුයි කියලා කියන්නේ තමාගේ විමුක්තිය පිළිබඳව. ළමා අවධියේදී බැරි වුණා නම් තරුණ අවධියේදී බැරි වුණා නම් මහලු අවධියේදී. ඒ නිසා තමයි අර මහලු අවධියේ නමුත් අර රාජ බ්‍රාහ්මණයා වගේ අවසාන අවස්ථාවේදී නමුත් පැවිදි වෙලා දැඩි උත්සාහයකින් වීරයකින් බණ භාවනා කළොත් පුළුවන් රහත් වෙන්න. එතකොට බුදු පියාණන් වහන්සේගේ ඒ දර්ශනය Hindu දර්ශනයටත් වඩා වෙනස් දෙයක්. Hinduන්ගේ දර්ශනයේ තිබෙන්නේ ජීවිතයේ අවස්ථා හතරකට බෙදලා ආශ්‍රම හතරක් හැටියට දක්වනවා. මුල් අවස්ථා දෙක ලෞකික පරමාර්ථ ඉෂ්ට කර ගැනීම සඳහා දෙවි ජීවිතය අනිවාර්යෙන්ම. අවසාන කාල දෙක පමණයි පැවිදි ජීවිතයට ආධ්‍යාත්මික පරමාර්ථ සඳහා යොමු කළ යුත්තේ කියලා ඒ විදිහටත් දක්වනවා. ඒ පිළිබඳ යම් කිසි ශ්ලෝකයකුත් තිබෙනවා. ශෛෂවේ භ්‍යස්ත විද්‍යානාං යෞවනේ විෂයයිෂිනාං වාර්ධකේ මුනිවෘත්තීනාං යෝගේනාන්තේ තනුත්‍යජාම්. ළමා අවධියේදී විද්‍යා ශාස්ත්‍ර ඉගෙන ගත්තා වූ, තරුණ අවධියේදී පස්කම් සැප සෙව්වා වූ, වෘද්ධ අවස්ථාවේදී මුනිවෘත්තියට යොමු වුණා වූ ඒ අයගේ ජීවිතය අවසන් වන්නේ වනයේ පිවිසිලා යෝග කර්ම කිරීමෙන්ය කියලා ඒ ගාථා ඒ ශ්ලෝකයෙන් දක්වන්නේ. ජීවිතයේ හතර අවස්ථාවකට බෙදලා අර ළමා අවධියත් තරුණ අවධියත් ලෞකික ඕනෑ එපාකම් පිරිමසා ගන්න යොදවලා අවසාන අවස්ථාව පමණක් ඒ විදිහට වණයට පිවිසීම ආදී ඒ විදිහට සමාජයත් එක්ක එක්තරා ගනුදෙනුවක් කරලා තිබෙනවා. නමුත් බෞද්ධ දර්ශනයේ බුදු පියාණන් වහන්සේ අපට පෙන්වුම් කරන්නේ මායයත් එක්ක ගනුදෙනුවක් බෑ. අප්‍රමාද පදේ අපට සිහි ගන්වනවා. ඒ විදිහට ජීවිතය කොටස් හතරකට බෙදාගෙන ඒ මම අවසාන කාලේ පැවිදි වෙනවා කියලා එහෙම ස්ථිර කරලා නිගමනයක් කරගෙන ජීවත් වීම සමහර විට අවදානම් දෙයක්. ඒක නිසා තමයි එකම සුදුසුකම මේ ඒ පුද්ගලයා පැවිදි වීම පිළිබඳව ධවනුයිකුත් විනයට අදාළ යම් යම් දේවල් තිබෙනවා. නමුත් ගැඹුරින් බැලුවහම නියම සුදුසුකම අන්න අර කියාපු නෙක්ඛම්ම සංකල්පයේ මතුවීම. සංවේග වස්තු වශයෙන් මේ ජීවිතයේ තත්ත්වය ගැන කල්පනා කරලා ආස්වාද පක්ෂයේ තුලින් මතුවෙන ආදීනව ගැන හිතලා නිස්සරණය කියලා කියන භවයෙන් නික්මීම ඒ අදහස යම් කෙනෙකු තුල ඇති වුණා නම් අන්නේ අවධියේ ඒ තැනැත්තාට වයස් භේදයක් නැතුව පැවිදි වීමට බුදු පියාණන් වහන්සේ ඉඩ දුන්නා. එතකොට අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. මොකද මේ නික්කම්මයේ කියන එක සමාජ රටාවක් විලාසිතාවක් බවට පත් වුණාට පස්සේ මේකේ ඇති ශක්තිය නැති වෙනවා. මේකේ වටිනාකම නැති වෙනවා. කොටිම කියතොත් පැවිද්ද කියන එක අවතක්සේරුවටපත් වෙනවා. මේ කාලේ වචනේ කියනවා. පැවිද්ද කියන එක ප්‍රවෘජ්ජාව අවතක්සේරුවටපත් වෙනවා. අර විදිහේ සමාජ රටාවක් කරගෙන ලෞකික පරමාර්ථ ඉෂ්ට කරගන්න සහතිකයක් ගැනීම සඳහා පැවිදි වුණොත්. ඒක අපි මතක් කරගත යුතු දෙයක්. සමහර විට ඇතම් කෙනෙක් මේ බෞද්ධ රටවල් කියලා ආදර්ශයට ගන්නවා. නමුත් ඇත්ත වශයෙන් අපි ආදර්ශයට ගත යුත්තේ බුද්ධ කාලයයි. බුද්ධ කාලයේ නියම පැවිද්ද අන්න අර විදිහට ගැඹුරු නෙක්ඛම්ම සංකල්පයකින් සම්පීති විද්‍යකින් ඒක කරගන්න බැරි වුණොත් සිවුරු ඇර යාමට ඉඩ තිබෙනවා. ඒ කාරණේ ඇත්ත. නමුත් ඒක පවා බුදු පියාණන් වහන්සේ දක්වනවා ශාසනික වටිනාකම් දක්වීමේදී යම් කෙනෙක් දැන් පැවිදි වෙන්නේ එතන දක්වන්නේ සුළු වූ හෝ වස්තු සම්භාරයක් ඇතහැරලා මහත් වූ වස්තු සම්භාරයක් ඇතහැරලා සුළු වූ හෝ නෑ පිරිසක් ඇතහැරලා මහත් වූ නෑ පිරිසක් ඇතහැරලා ඒ විදිහේ මහා ශ්‍රේෂ්ඨ සංකල්පයකින් යුක්තව අත්හැරීමකින් නෙක්ඛම්ම අදහසකින් යුක්තවයි කෙනෙක් පැවිදි වෙන්නේ. එහෙම පැවිදි වෙලා යම් කිසි හේතුවක් නිසා පැවිද්ද කරගන්න බැරුව සිවුරු ඇරියොත් ඒ පුද්ගලයා පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වන වටිනාකම්ම මේ විදියටයි. මහණෙනි මේ ආර්ය විනය ආර්ය ව්‍යවහාරයට අනුව ඒ විදියට සිවුරු ඇරලා උපවිදි වීම එහෙම නැත්නම් සිවුරු ඇර යාම මේ ශාසනයේ මරණය වගේ. මේ ශාසනයේ අර්ථයෙන් බලනකොට ඒක මලා වගේ කෙනෙක් මලා වගේ සිවුරු ඇරියා කියන එක. ඉතින් නමුත් ඒවා අපි ඒ විදියට කිව්වට මොකද අර කියාපු විදියට සංස්කෘතික අංගයක් බවට සමාජ රටාවක් බවට මේක සැහැල්ලු දෙයක් බවට පත් වුණොත් කෙනෙකුට පුළුවන් මරණ මරණතු අත්සන් කරලම පැවිදි වෙන්න. ඒ කියන්නේ ඒ විදිහට අනියම පරමාර්ථය නොවේ පැවිද්ද පරමාර්ථය පිළිබඳව අපි හරි කලින් කියාපු වාක්‍යයයි ඒ අතීතයේ ඉඳලා පවතින්නේ. නමුත් අපිට කියන්න බෑ නුදුරු අනාගතයේ පැවිදි වාක්‍ය පිළිබඳව කාලානුරූප සංශෝධනයක් පවා ඇතැම් විට කෙරෙන්න ඉඩ තිබෙනවා. පැවිදි පරමාර්ථයෙන් ඒවා ඉවත් වෙන්න අර කියාපෝ සබ්බ දුක්ඛ නිස්සාරණ කියන අදහස යල්පැනපු එකක් හැටියට සලකලා සමාජ ව්‍යුහයට ගැලපෙන ආකාරයට, දැන් යන ඒ රැල්ලට ගැලපෙන ආකාරයට පැවිද්දේ පරමාර්ථය පවා ඇතැම් විට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ ඊට කලින් අපිට කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. ඔය පැවිද්ද කියන එක අර විදිය ගැඹුරු අදහසකින් වුණොත් තමයි ශාසනයක් ආරක්ෂා වෙන්නේ. මොකද ඒක මේ ශාසනයේ මුදුන් මාල කඩවැණි දෙයක් තමයි පැවිදි සංකල්පය. කෙනෙකුගේ අර කියාපෝ මෝරා යාමෙන් අපි ටිකක් හිතලා බලමු. අර උපමාව අනුව දනඹුවා අර විදියට මේ පොලේ වැලේ ඉල්ලලා හිටපු පුද්ගලයා ඊළඟට මේ සියල්ල අතහැරලා සමනලයා වගේ පියාඹල යනවා. අන්න ඒ වගේ අර ඒ බැඳුම් අතහැරලා අල්පේච්ඡතාවට යොමු වෙලා සැහැල්ලු පැවැත්මකට පැවිද්ද වශයෙන් අන්න ඒ විදිහට අපි මේ උපමාවෙන් මතක් කරන්නේ මේ පුද්ගලයා තුළ ඇතුළත යම් කිසි පරිණාමයක් වෙන්න ඕනේ, විකාශයක් වෙන්න ඕනේ. එහෙම නැතුව බාහිරව කෙරෙන දෙයක් නෙවෙයි. බාහිරව ඇඳුම් ආයතම් කිස මුඩු කිරීම පමණකින් කෙනෙක් පැවිදි නොවන බව බුදු පියාණන් වහන්සේ කොතුකුත් අපට මතක් කරලා දීලා තිබෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව ගැන කල්පනා කරලා බලනකොට නෙක්ඛම්මය කියන එක ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා හැම කෙනෙකු තුළම ක්‍රමක්‍රමයෙන් වැඩි යුතු දෙයක්. දැන් බෝධිසත්වයන් වහන්සේ පිළිබඳව අපට මේ කතාවෙන් කියවුණු ආකාරයට අපට පේනවා අති දීර්ඝ කාලයක් නෙක්ඛම්ම පාරමිතා වශයෙන් මේ කියාපු නෙක්ඛම්මය කළා කියලා. ඉතින් මෙතන මේ කියාපු කතාන්තරයේ තිබෙන්නේ අර බෝධිසත්වයන් වහන්සේ අවසාන ඒ බුද්ධත්වයේ ලබන ආත්ම භාවයේදී සිද්ධාර්ථ කුමාරයන් හැටියට රජගෙදරින් ඒ රාහුල කුමාරයා උපන් දවසේම රජගෙදරින් පිටවෙලා යාම සිද්ධියට ඒකේ පෙරහුරුවක් වගේ ඒ අතීතයේ කළ ඒ නෙක්ඛම්මය මේ කතාන්තරෙන් කියවුණු නෙක්ඛම්මය. ඒ වගේ අපි කල්පනා කරනවා අප අපත් අති දීර්ඝ කාලයක් මේ සංසාරේ ඉන අතරේ ආස්වාදෝෂ දිවලා කොතිකුත් අවස්ථාවල ඒවා යාදීනව දැකලා මේ විදිය නෙක්ඛම්ම කරන්නත් ඇති. ඒ නෙක්ඛම්ම ශක්තියත් අප තුල තිබෙනවා. දැන් කොයි අන්දමින් ගිහි ජීවිත ගෙව්වත් ඒක නිසා අපි හිතන්න ඕන අපි හැකි සංඥාව ඇති කරගන්න ඕන. ඇතුළතින් අපි ඒ ශක්තිය මතු කරගන්න ඕන. එහෙම නැතුව බාහිරව මේක ආරෝපණය කිරීමක් සංස්කෘතික රටාවක් කර ගැනීමක් සමාජ රටාවකට වහල් වීමක් නෙවෙයි. පැවිද්ද කියන එක ඇතුළතින්ම ආ යුතු දෙයක්. ඒකට අවශ්‍ය ආකාරයට අපි ධර්මමය වශයෙන් අපි පෝෂණය ලබන්න ඕන. මේ බෞද්ධ පින්වතුන් සංවේග වස්තු නිතර මෙනෙහි කරන්න කියලා තියෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ ඊළඟට අතීතයේ විඳින ලද අපාය දුක් අනාගතයේ විඳින්න වෙන අපාය දුක් ඒ විදිහට වෙන එකක් තබා ආහාර සෙවීම ආහාර දවෙට්ටි දුක්ඛං කියලා. ජාති ජරා චුති ව්‍යාධිය ඊළඟට ජාතිය ජරාව ව්‍යාධිය මරණය ඊළඟට අතීතයේ සංසාරයේ විඳින ලද දුක් අනාගතයේ සංසාරයේ හිටියොත් තව විඳින්න වෙන දුක් වර්තමානයේ ආහාර සෙවීම සඳහා විඳින්න වෙන දුක ඒකම ඇති ගිහි පින්නතුන්ට සතර ගැන කලකිරෙන දැන් කාලේ දවසක් ගත කරන්නේ මේ බඩවියත සන්ධානයේදී. ඉතින් ඒ විදිහේ දේවල් ගැන කල්පනා කරලා පවා නියම වන්දමින් නෙක්ඛම්මය මතු කරගෙන ඒ දුගී පුද්ගලයින් කුල බේද පිළිබඳ ප්‍රශ්නයක් නැහැ මේ ශාසනයේ. විබඳු පුද්ගලයින් පවා මේ යන්තම් අමුඩ කෑල්ල විතරක් තියන අය පවා බුදු පියාණන් වහන්සේ ළඟට ශ්‍රාවකයන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ තමන්ගේ නෙක්ඛම්ම සංකල්පය තීරුම් කළ දීලා පැවිදි වෙලා රහත් වුණ අවස්ථා තිබෙනවා. අන්න ඒක නිසා අපි කවුරුත් කියන්න ඕන හිතන්න ඕන අර කියාපු අස්සාද ආදීනෝ නිස්සරණ කියන ඒ අත්දැකීම් අපි මේ දීර්ඝ සංසාරයේ කොතිකුත් අපි විඳින්න ඇති. ඉතින් දැන් කොයි අතර නැඹුරු වෙලා හිටියත් අපි උත්සාහ කරනවා නම් ධර්මානුකූලව අපි පෝෂණය කරනවා නම් අර නෙක්ඛම්ම පැත්ත නෙක්ඛම්ම සංකල්පය අපිට යම් කිසි අවස්ථාවක අර කියාපු ජීවිතයෙන් අවසාන අවස්ථාවේ හෝ යම් කිසි කෙනෙක් අපි හිතමු මුල් අවස්ථාවේ බැරි වුණා තරුණ අවස්ථාවේත් බැරි වුණා නමුත් අවසාන අවස්ථාවේ වය වෘද්ධ අවස්ථාවේ තමන්ගේ අමු දරුවන්ගෙන් නෑ හිතවතුන්ගෙන් සමුහ අරගෙන නිලතල ධන ධාන්‍ය හැම දෙයක් මේ වස්තු සම්භාර අර කියාපු විදිහට අලුයමලු කෙලපිනක්සේ ප්‍රතික්ෂේප කරලා පැවිදි වෙනවා නම් ඒක උතුම්ම පැවිද්දක් ශ්‍රේෂ්ඨ පැවිද්දක් අවසන් අවස්ථාවේ කළ නමුත් අන්නේ විදිහ පැවිද්දකින් නමුත් කෙනෙකුට අප්‍රමාදිය තිබෙනවා නම් අප්‍රමාද පදිය අනුව ක්‍රියා කරනවා නම් මේ සංසාර විමුක්තිය ලබන්න පුළුවන්. අපි යම් කිසි විදියකින් හිතමු යම් කිසි ඒ දීර්ඝ කාලයක් නෙක්ඛම්ම සංකල්පේ වඩාගෙන ආපු දැන් මේ බොහෝ දෙනා අපට නිතර කියනවා අහනවා ගිහි පින්වතුන් අප සොයාගෙන එන අය මේ බන්ධන නැත්නම් මම කොහොම හරි පැවිදි වෙනවා. ඒ තරමට පැවිදි සංකල්පය තියෙන අය කොතිකුත් අපට ඇවිල්ලා කියනවා. ඒව අවංකවම කියන වෙන්න පුළුවන්. ඒ తත්වයේ ඒ අයගේ తත්වයේ අනුව පවංකවම කියන දෙයක්. නමුත් අර හේතුව තමයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ බන්ධනේ ඊටාම සියුම්. අර බන්ධනාගාරයේ බන්ධනයට වඩා ඊටාම සියුම් බන්ධනයක් මේක. බන්ධනාගාරයේ බන්ධන කරාම හෙල්ලෙන්න බෑ. දැන් මෙතන මේ බන්ධන වලින් හෙල්ලෙන්න විතරක් නෙවෙයි ඕන ඈතකට ගිහිල්ලා දුරු රටකට ගිහිල්ලා රස්සාවල් කරලා ධනෙ උපයන්නත් පුළුවන්. හැබැයි ආපහු එන්න ඕන. අර බන්ධනේ ස්වභාවය ඒකයි. අන්න ඒකයි මේ බුදු පියාණන් වහන්සේ සිතිලං දුප්පමුංචං කිව්වේ. ලිහිල් වගේ පෙන්නන නමුත් මේක පහසුවෙන් කඩා ගන්න බැරි බන්ධනයක්. නමුත් අපි හිතමු යම් කිසි කෙනෙක් ඇත්ත වශයෙන්ම අර විදියේ ඇතුළතින් හදවත තුලින් නෙක්ඛම්මයේ පැවිද්ද ප්‍රාර්ථනා කරමින් සිටියා. මොන යම් හේතුවකින් හෝ පැවිදි වෙන්න බැරි වුණා. ඒ පුද්ගලයාගේ අවසාන අවස්ථාව ගැන අපි හිතලා බලමු. ඒ තමන්ගේ අඹ දරුවන් මේ ඔක්කොම පිරිවරාගෙන අඬ අඬ ඉන්න අතරේ මේ තැනැත්තට පුළුවන් තමන්ගේ චිත්තසංතානය අරහතපත්ලේ දිනු කරගත්තු නෙක්ඛම්ම සංකල්පය මතු කරගෙන තමන් පැවිදි වෙන්න හිටපු ඒ පැවිදි රූපය හිතට නගාගෙන යම් කිසි ශාණයක් ලබා ගන්න අර කියාපු බැඳුම් වලින් ඉවත් වෙලා ඒ හොඳ උත්පත්තියක් ලබන්න හේතු වෙන ඒ විමුක්ති සත්‍ය යම් කිසි තාවකාලික සැනසීමක් ඒ තැනැත්තට ඇති කර ගන්න පුළුවන්. මොකද මේ අර බුදු පියාණන් වහන්සේ ඕහාරිනම් කියලා කිව්වේ පහලට ඇදලා දානවා කියලා කිව්වේ මොකද? අර කියාපු තණ්හාවල් නිසා අවසාන අවස්ථාවේ ඒ තණ්හාවල් ඉදිරිපත් වුණාම ඒ ගිජුකම් ඉදිරිපත් වුණාම ඒ තැනැත්තා ඒ තම තමන්ගේ පෞල් ආශ්‍රිතව ස්ථාන ආශ්‍රිතව ප්‍රේතයින් හැටියට තිරිසනුන් හැටියට උත්පත්තිය ලැබනවා. ඒ ඇල්ම නිසාම යක්ෂයින් හැටියට සමහරට දෘෂ්ටි දාගෙන තියෙන බව මේ කාලේ පවාසන්ට ලැබෙනවා. අන්න ඒ විදිහ තත්ත්වයක් තිබෙනවා මේ තණ්හා බන්ධනේ, කෙලෙස් බන්ධනේ. ඒක නිසා මේ හැම කෙනෙක්ම ඇත්ත වශයෙන් තම තමන්ගේ මේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම ගිහි පැවිදි දෙපක්ෂයටම අයිති ශික්ෂා මාර්ගයක් නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සංකල්පය යටතේ තියෙන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. ඒ ජී පුද්ගලයාත් නෙක්ඛම්ම සංකල්පය දියුණු කරගත යුතුයි ක්‍රමානුකූලව නිරන්තරයෙන්. මේ ජීවිතයේ යථා තත්ත්වය ගැන නුවණින් කල්පනා කරලා වෙන දෙයකින් නෙවෙයි, වෙන අස්වාභාවික ක්‍රමයක් නෙවෙයි, ස්වාභාවිකවම සංසාර දුක් ස්වභාවය අවට වෙන සිද්ධි වලින් තමාගේ ජීවිතයේ අර කියාපු ජාති ජරා ව්‍යාධි ආදී තත්ත්ව වලින් ඒව ගැන කල්පනා කරලා බුද්ධ වචනේ සත්‍ය ස්වභාවය තේරුම් අරගෙන නම් කිසි දවසක මට පැවිදි වෙන්නේ නැත්නම් හොඳයි කියලා අප්‍රමාදීව ඒක ක්‍රියාත්මක කරනවා නම් ඒ තරමට හොඳයි. අපි අර කිව්වේ අවසාන අවස්ථාවේදී යම් කිසි විදිහකින් බැරි වුණා ඒ තැනැත්තාට යම් කිසි සැනසීමක් තිබෙනවා අර නෙක්ඛම්ම සංකල්පය ගැන කොහෙත්ම නොහිතා හිටපු කට්ටිය. නෙක්ඛම්ම සංකල්පය පැවිද්දන්ට විතරක් බාර දීලා ගිහියන්ට අපට අයිති ආර්ථිකය නගා සිටුවන්නේ කියලා යම් කෙනෙක් හිතාගෙන ජීවත් වුණොත් ඒ තැනැත්තාට වෙන්නේ අර දැඩි ඒ තණ්හාවල් අතහරින්න වෙන වෙලාවේ, මාරය ඇවිල්ලා අදින වෙලාවේ, මාරය දොරට තට්ටු කරන වෙලාවේ අඬාගෙන වැළපීගෙන අරවට ගිජුකම් ඇතිව මැරිලා ගිහිල්ලා අන්තිමට තිරිසනුන් වෙලා ගෙදරවල් වලම ගැවසෙනවා. එහෙම නැත්නම් ප්‍රේතාදී ආත්ම ලහව ලබන ඔය විදිහේ භයානක තත්ත්වයක් සංසාරයේ තිබෙන නිසා මේක මේ ගිහි පින්නතුන්ට විතරක් එල්ල කළා කිව්වයි කියලා හිතන්න එපා. දැන් කල යන හැටියට සමහර විට පැවිදි පින්නතුන්ටත් මේක ගලපෙන දෙයක් වෙන්න පුළුවනි. කොයි අම්මා ආකාරයකින් හෝ ඒ තම තමන්ගේ නිලතල ධන ධාන්‍ය වතු පිටි ඉඩකඩම් පිළිබඳව ඇල්ම ඇතිව කෙනෙක් මිය ගියොත් ඒ තැනැත්තාගේ ඊළඟ ආත්ම භාවයේ හොඳ එකක් නොවන බව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. හැකිතාක් දුරට මේවායින් හිත මෑත් කරගෙන මිය පරලෝකියොත් ඒ තැනැත්තාට සැනසිලිදායක තත්වයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කල්පනා කරලා බලනකොට අර බුදු පියාණන් වහන්සේ අර බන්ධනාගාරයේ බන්ධන ගැන අපි හිතනකොට ඒ කවුරුවත් අල්ලල බැඳීමක්. මෙතන තියෙන්නේ කවුරුවත් අල්ලල බැඳීමක්ම නෙවෙයි, ඇතුළතින් කෙරෙන බැඳීමක්. මේ බැඳීමට හේතු වෙන්නේ ඒක කෙටියෙන් කියනවා නම් මේ තණ්හාව නිසා උපාදානය කියන වචනයක් තිබෙනවා. උපාදානය කියලා කියන්නේ අල්ලා ගැනීම. අල්ලා ගැනීම. ඒ අල්ලා ගැනීමත් එක්කම යනවා රැස් කිරීම. දැන් ගිහි පින්නතුන් හොඳට ඒක දන්නවා. අල්ලාගෙන කියලා කියන්නේ මේ යම් කිසි බන්ධනයක් නිසා තමන්ගේ තණ්හාවෙන් නැති කරගෙන අල්ල ගැනීම නිසා ඊළඟට රැස් කිරීම ධන වස්තු සම්භාරය ඉවර කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක පිටට බන්ධනයක් හැටෙන නොපෙන්නොත් ඒ බන්ධනේ හිර වෙලා හිටියොත් මායාව වෙලාවට තමන්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. අපි මේකටත් යම් කිසි උපමාවක් ගනිමු. දැන් සමහර ප්‍රදේශවල සමහර රටවල් වල රිලව් අල්ලන උපක්‍රමයක් තිබෙනවා. කඹ ආදී මොකක්වත් අවශ්‍ය නැහැ. බොහොම සුළු වැඩයි කරන්න තියෙන්නේ. කුරුම්බාවක් අරගෙන, කැමිලි ගෙඩියක් හරි කුරුම්බාවක් අරගෙන පොඩි සිදුරක් හදනවා. හදලා රිලව් වෙන තැනකට දමනවා. ඉතින් අර රිලවේ කැවිල්ල ওই සිදුරෙන් අත දානවා ඇතුළට. ඇතුළ දාලා අර කුරුම්බලඳ ටික හොඳ හැටි එකතු කර ගන්නවා. හොඳට එකතු කරගෙන අතේ එළියට ගන්න බලනවා. පුළුවන්ද? කුරුම්බලඳ ටික අතහරින්න කැමතිත් නැහැ. අතේ එළියට ගන්නත් ඕන. මේක කරන්න බෑ. ඒ අතරේ දඟල දඟල ඉන්න අතරේ අර මිනිහා ඇවිල්ලා ඉතින් ওই කුරිලවා ඕන හැටියට අල්ලගෙන නැටවනවා. එහෙම නැත්නම් මරනවා. ඔන්න ඒ විදිහ දෙයක් තමයි මේ අල්ලා ගැනීම තුලින් ඇති වෙන උපාදානය, ප්‍රස් කිරීම මේවා නිසා කෙනෙකුට ඇති වෙන විපාක. ඔය රිලවට වුණු දෙයම තමයි වෙන්නේ යම් කිසි කෙනෙක් අර විදිහට එකතු කරගෙන ඒවත් අරගෙන යන්න සූදානම් වෙනවනම් ඒ තනත්තාගේ හිත ඒ ජීතුකම ලෝභකම නිසා කෙලසිලා නරක තත්ත්වවල උත්පත්තිය ලැබනවා. කොටිම කියතොත් මායයට අහුසු වෙනවා. ඒකයි බුදු පියාණන් වහන්සේ ගැඹුරින් කල්පනා කරලා බලනවනම් මේ කියාපු මේ රිලවගේ උපමාව අර සක්කාය දිට්ඨිය කියලා කියන ඒ ධර්ම තේරුම් ගැනීමටත් උපකාර කරගන්න පුළුවන්. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පින්වතුනි, පෘථග්ජන පුද්ගලයන් පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වනවා හැම කෙනෙකුන් තුළම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා කියන ගොඩවල් පහක් මේ සංසාරයේ එකතු කරගෙන තියෙනවා. ඒ එක එකක් මමයේ මාගේ කියලා අල්ලගෙන ඉන්නවායි කියලා. ඒකත් අර රේලවට කුරුම්බ දැම්ම හැටිය, ඉතින් මට බොහොම උදව් කරන කෙනෙක් කියලා ගිහිල්ලා කුරුම්බේ අත දැම්මා වගේ. රූපය මම කියලා කියන එක අතහරින්න කැමති නැහැ. ඒක රූපය මම, එහෙම නැත්නම් රූපය තුලමා ඉන්නවා, එහෙම නැත්නම් මා තුල රූපය තියෙනවා, එහෙම නැත්නම් මා රූපවන්ත කෙනෙක්. ඔය විදිහට හතර ආකාරයකින් මේ කියාපු ස්කන්ධ පහ, ගොඩවල් පහ පෘථග්ජන පුද්ගලයා ග්‍රහණය කරගෙන සිටිනවා කියලා බුදු පියාණන් මහසී ප්‍රකාශ කළේ. ඒකයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒකත් අර අතහරින්න අකමැත්ත. අර රිලව එකතු කරගත්තු, රැස් කරගත්තු ළොඳ ටික අතහරින්න කැමතිත් නැහැ, අත එළියට ගන්නත් ඕන. මේ දෙකම එකට කරන්න බෑ. ඒකයි බුදු පියාණන් මහන්සී අතහැරීම ගැන ප්‍රකාශ කරන්නේ. ගිහි හෝවා පැවිදි හෝවා මේ අතහැරීම, ත්‍යාග. ත්‍යාග කියලා පටන් ගන්න ඒ ගුණයේ අවසාන කෙලවර. දාන, ත්‍යාග කියන වචන ගිහි පින්වතුන්ට හොඳට පුරුදුයි. ඒවායේ අවසාන ප්‍රතිඵලය අර ඇතුළතින් ඇති වෙන නික්ඛම්ම ශක්තිය. අතීතයේ පවායේ ජාතක කතාවල් වල තිබෙනවා. මේ දන් දීම නිසාම බෝධිසත්වයන් වහන්සේට සමහර විට ඊළඟ ආත්මයක උත්පත්ති ලැබනවා. කෝටි සම්භාර ධන ඇති මේ යම් කිසි කුලයක උපදිනවා. එතකොට මේ ඔක්කොම දන් දීලා ඉවරලා මම පැවිදි වෙන්න කියලා හිතුවොත් ඒක කරගන්න සෑහෙන කාලයක් යනවා. දානශාලා හදලා දුන්නත් ඒක කෙලවර කරන්න බෑ. ඉතින් ඒ එවැනි අවස්ථාවල ඒ ධර්ම කතාවල සඳහන් වෙන්නේ මොකද කරන්නේ? අර දොර දන් දෙනවා කියලා කියන්නේ. ඕන කෙනෙක් ඕන පමණට ඇවිල්ලා ගන්න කියලා, පෝලිං වලට ඇවිල්ලා ගන්න කියලා දොරවල් ඇරලා දාලා, භාණ්ඩාගාරය ඇරලා දාලා හිමවතට ගිහිල්ලා පැවිදි බව රකින්න. අන්න නෙක්ඛම්මේ. එතකොට අර දානෙන් පරිත්‍යාගයෙන් පටන් ගත්ත එකේ අවසාන ශක්තියයි නෙක්ඛම්මේ කියලා කියන්නේ. නික්මීම, පංචකාම සම්පත්තියෙන් නික්මීමත් ඊළඟට ගිහිගෙන නික්මීමත්. ඒකයි මේ නෙක්ඛම් කියන වචනේ තේරුම. තිබුණ අන්නේ තරම් මහා පුදුම සංකල්පයක්. ඒක ඇතුළතින් ගොඩනගාගත් යුතු එකක් නිසාම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. ඒකට අපි මේ කිව්වේ ධර්ම කතා ආශ්‍රයෙන්. දැන් අපි බලමු මේ අපේ එදිනදා ජීවිතය ගැන. දැන් ගිහි පින්වතුන් මේකට අදාළ දේවල් කරනවා. නමුත් ඒක නෙකම්මේ බවවත් ඇතම් කෙනෙක් නුවණින් කල්පනා කරන්නේ නැහැ. දැන් මේ පින්වතුන්ගෙන් බොහෝ දෙනෙක් සිල් සමාදන් වෙලා ඉන්නේ. ගිහියට අයිති ඇත්ත වශයෙන් නිත්‍ය ශීලයේ හැටියට තියෙන පංච ශීලයයි. නමුත් ඊට අමතරව පොහොය දවසේ පොහොය අටසිල් රැකීම තුල තිබෙන්නේ මෙන්න මේ නෙක්ඛම්ම සංකල්පය. ටිකක් හිතලා බලනකොට පේනවා දැන් පොහොය අටසිල් රැකීමේදී අමුතු ශික්ෂාපද හැටියට තියෙන්නේ පළමුවෙන්ම අර තුන්වෙනි ශික්ෂාපදයේ පිළිබඳව ගිහි සැපයට අදාළ ඒ කාම සම්පත් ඒව ගැනත් දවසකට හෝ ඒවයින් නිවාඩුවක් අරගෙන අබ්‍රහ්මචර්යාව කියන ඒ අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම. බ්‍රහ්මචර්යාව රැකීමයි ඒ කියන්නේ ශාසන බ්‍රහ්මචර්යාවට ලංවීමයි. ඒක දවසක් හෝ රහතන් වහන්සේලාගේ ජීවිතයට ලංව ජීවත් වෙමි කියන අදහසිනුයි අතීතයේ ඉඳලම පොහොය අටසිල් රකින්නේ. එතකොට ඒ බ්‍රහ්මචර්යාව ඊළඟට ඒ වගේම අර විකාල භෝජනින් වැළකීම, නැටුම් ගැයුම් ආදීන් වැළකීම, මල්ගඳ විලවුන් පාවිච්චියෙන් වැළකීම, ආභරණ දැරීම, උසසුන් මහසුන් ප්‍රතික්ෂේප කිරීම, ඒ හැම එකක් තුළින්ම අපට පේන්නේ අන්න ගිහි ආක්‍රම ක්‍රමයෙන් නෙක්ඛම්මයට සූදානම් වීමක්, හැඩ ගැසීමක්. මේක පැවිද්දට පමණක් අයිති දෙයක් හැටියට නෙවෙයි. ඒක ඒ අතින් අර කරන්නේ අන්න අර කුරුම්බ උපමාව ගත්තොත් මෙතන කරන්නේ දීර්ඝ කාලයක් ඒ Taman පුරුදු කරගෙන ආපු අල්ලා ගැනීමත්, රැස් කිරීමත් වෙනුවට අතහැරීමත්, අස් කිරීමත් පුරුදු කිරීමයි. අන්න ඒක තුලින් තමයි යම්කිසි කෙනෙකුට සාංශාරික විමුක්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒක ඉලක්ක කරගෙනයි එතකොට මේ උපෝසත අට්ඨංග සීලය. ඊළොත් පියවරක් ඉදිරියට තියලා අර ගහට දස සීල වශයෙන් දක්වන්නේ ඇතම් කෙනෙක් ඒකත් සමාදන් වෙනවා. ඒක සමාදම් වුණාට මදි ඒක රකින්නත් උත්සාහවත් වෙන්න ඕන. මොකද ඒ ශික්ෂාපදයක් දැන් බොහොම ඉක්මනින්ම යල්පැනපු තත්වයකටපත් වෙන දෙයක්. ජාත රූප රජද පටිග්ගහන කියලා කියන එක, මුදල් පරිහරණය කියන එක. ඒක ගැන වැඩි වෙන කිව්වට මේ පින්නතුන් දන්නවා. නමුත් ගිහියෙක් හෝ ඇත්ත වශයෙන් ගිහි පින්නතාගේ ජීවිතය එහෙන් පිටින්ම මිල මුදල් හා බැඳුණු දෙයක්. අයවැය ලේඛනයේ හිතේ හැමතිස්සෙම මේක මේක කරන්නේ කොහොමද, මේකට ධනෙ උපයා ගන්නෙ කොහොමද, මුළු මහත් ජීවිතය ගෙවන්නෙම මේ මිල මුදල් එක්කමයි, ඒවා පිළිබඳව ඒක සඳහාමයි මේ හැම කපටිකමක්ම දරුණු ක්‍රියාවක්ම අපරාධයක්ම පවා කරන්නේ. ඒ තරම් භයානක දෙයක් මේ මුදල කියන එක. ඉතින් ඒ විදිහේ භයානක දෙයකින් හිතත් අතත් මුදාගෙන එක දවසක් හරි ජීවත් වෙන්න පුළුවන් නම්, ඒ ශික්ෂාපදය හිතටම රකින්න පුළුවන් නම් ගිහි පින්වතාට ඒක විශාල සහනයක්. ඒ පින්වතාට භාවනාවලට හිත යොමු කරන්න පුළුවන්. අර gedara dorē tiyena ē aḍupāḍukan gena āvayavē lēkhane gena hitanne nathuwa ē avasthāyawak hite imæch karagena budhu piyānan wāhanse prakāsha kala ākhārayata rahatan wāhansēge jīvitayen langwa අර සමනලයාගේ ජීවිතයට ලනුව අන්න ඒ විදිය නිස්කලංක ප්‍රයත්නක් ගෙන යන්න පුළුවන් භාවනාවට ඒ සීලයට උපකාර කරගෙන ඒකයි ගෘහස්ත දස සීලය කියලා කියන්නේ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ ඉරියා එහෙම පිළිම වෙනම දෙපාර්තමේන්තුවක ඉන්න කෙනෙක් හැටියට නෙවෙයි, සංඝයා වහන්සේලා අපි පැවිද්දන් කියන එක වෙනම මේ අහසින් වැටුණු පක්ෂියකුත් නෙවෙයි. ගිහාතුලින් යම් කිසි විකාශනයක් සිද්ධ වෙනවා, ඒක ඇතුළතින් විය යුතු විකාශනයක්, බාහිරින් ආරෝපණය කරන දෙයක් නෙවෙයි ඒක. මේ ඉලක්කම් ගන්න ස්වේවීමට කරන පැවිදි කිලිමුකුත් නෙවෙයි මේක. මේක විලාසිතාවක් වුණොත් ඒ පැවිද්දේ කරුත්වය පිරිහෙනවා. අර අබුද්ධෝත්පාද කාලයක තා අරතනම් ශ්‍රේෂ්ඨ විදියට පැවිදි වෙලා උදන් නැනීමට ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කිරීමට හැකි වුණා නම් බුද්ධෝත්පාද කාලයේ මොකද නියමනෙක්ඛම් අදහසකින් පැවිදි වුණොත් ඒ තැනැත්තාට නියම ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරන්න පුළුවන් තත්ත්වයක් ලබා ගන්න පුළුවන් අප්‍රමාදීව ඒ මාර්ගයේ ගමන් කළොත්. නමුත් ඒ මාර්ගයෙන් පිට පැමිණලා අර ප්‍රාමහාර්ථ අමතක කරලා නෙක්ඛම් මේ නිකම්ම පැවිද්දක් කරගත්තොත් නිකම්ම පැවිද්ද අපිට සමහර විට පාළි වචනේ අමාරු නිසාද සමහරු එක නිකම්ම පැවිද්දක් කරගන්නවා. ඉතින් නිකම්ම පැවිද්දක් වුණොත් ඒක නිකම්මම ඒකේ ආනිසංශයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ තුලින් වෙන්නේ ශාසනය පරිහානියක්. මොකද ශාසනයේ තියෙන වටිනාකම් ඒවා අවතක්සේරුවට ලක් කිරීමක්. අන්න ඒක නිසා මේවා අපි ගිහි පින්නතුන් වශයෙන් හොඳින් නුවණින් කල්පනා කරන්න ඕන. නොයිකුත් විදිහේ ඒ පිට රටවල් වල තිබෙන දේවල් අපි සමහර විට අපි ආරෝපණය කරගන්නවා. ඒවා ඒ වටිනාකම් ගැන සලකන්නේ නැතුව. ඉතින් ඒවා බොහෝ විට මෑත ඉතිහාසයේ ඒ රටවල් වල සමාජික සංස්කෘතික අංග නිසා ඒ විදිහේ දුර්වලතාවන් නැති වුණත් අර සහතික ක්‍රම අන්න අපි කල්පනා කරන ඕන බුද්ධ කාලයේ දිහා බලලා බුදු පියාණන් වහන්සේගේ කාලේ අන්න අර විදිහටයි පැවිද්ද ලබා ගත්තේ. ඇතුළතින් ඇති වුණ යම් කිසි ජඟුරු හැඟීමක් නිසා ඒ තැනත් පැවිද්දට සුසු වෙනවා. එතෙන්දී කුල ભેද හරස් වෙන්නෙත් නැහැ, වයස හරස් වෙන්නෙත් නැහැ. සාමාන්‍ය සමාජ නීතිය වශයෙන් තිබෙන අර අමුදරුවන් නොසලකා හැරීම ආදී දේවල් පිළිබඳව බුදු පියාණන් වහන්සේ ඒවා පිළිබඳව ඇත්ත වශයෙන් කියනවා නම් බුදු පියාණන් වහන්සේමයි ඒ රාහුල කුමාරයා අරගෙන ගිහිල්ලා පැවිදි කරේ, නන්ද කුමාරයා අරන් ගිහිල්ලා පැවිදි කරේ. ඕවට චෝදනා කරන්න පුළුවන් අපි සමාජයේ ලෝකය ගැන අර විදිහ ආර්ථික දෘෂ්ටි කෝණයෙන් බලනවා නම් සමාජයේ අර කියාපු සමාජ ප්‍රගතිය හැටියට අපි අර මාර්යාගේ පැත්ත අරගෙන සමාජයේ දියුණුව ගැන සලකනවා නම් අන්න බුදුරජාණන් වහන්සේත් ලොකු වැරැද්දක් කළේ. ඊළඟට රජ වෙන්න හිටපු ඒ නන්ද කුමාරය අරගෙන ගියා, රාහුල කුමාරය අරන් ගියා. කොයිතරම් වැරදි වැඩක්ද? නමුත් අර ඒක අර බමුණු ධර්මය, බමුණගේ අර ආශ්‍රම ධර්මය අනුව කල්පනා කරොත් තමයි එහෙම වෙන්නේ. බුදු පියාණන් වහන්සේට පෙනුනේ මේ අති දුර්ලභ බුද්ධෝත්පාද කාලයක පමණයි කෙනෙකුට මේ සංසාරයෙන් මිදෙන්න අවස්ථාව තිබෙන්නේ. එතකොට ඒ අවස්ථාව අහිමි වෙනවා නම් කෙනෙකුට අර කියාපු අර සමාජ ධර්ම උඩ ඒක ලොකු වැරැද්දක්. ඒක අන්න එක නිසායි බුදු පියාණන් වහන්සේ කුල ભેදේවත් ඒ කිසිවක් නොතකා ඇරලා අර කියාපු කාරණය අනුව නෙක්ඛම්ම සංකල්පය යම් ආකාරයකින් වැඩුණ නම් ඒ තැනැත්තා අර කියාපු නිර්වාණ ප්‍රතිපදාවේ ගමන් කරන සූදානම් නම් පැවිදි වීමට අවස්ථාව දීලා මේ ශාසනය ඒ තුලින් ඒ ಗುಣධර්ම තුලින් අපිට කොතිකුත් අසන්ට ලැබෙනවා. ඒ බඳු ඒ හිතා ගන්නවත් බැරි තරම් නිහීන කුලවල එහෙම නැත්නම් ඊටාත්ම දුගී කුලවල තව නොයෙකුත් ඒ විදිහ තත්ත්වවල නැත්නම් දාමරිකයින් තවත් නොයෙකුත් වැරදි කරපු අය ඒ අය පවා මහා කරුණාකරණික බුදු පියාණන් වහන්සේ අර නියම ආකාරයෙන් නික්කම අදහස මතු වුණාට පස්සේ පැවිද්දට ලං කරගෙන ඒක තුලින් දෙවි මිනිසුන්ගෙන් වැඳුම් පිඳුම් ගන්න මහරහතන් වහන්සේ කෙනෙක් පවා ඒ තුලින් මතු කළ දුන්නා. එතකොට අන්න ඕකයි නික්කම සංකල්පය කියලා කියන්නේ. මේ නික්කම සංකල්පය ඈත තියෙන දෙයක් නෙවෙයි. අර කියාපු විදිහට උපෝසත මේ අෂ්ටාංග ශීලය තුලත් අර දස ශීලය තුලත් මේවයි තියෙන්නේ. මේ නික්කමයට සූදානම් වීමක් ඒක මෝරා යාමෙන් තමයි යම් කිසි අවස්ථාවක අර බෝසතාණන් වහන්සේකලා වගේ යම් කිසි කෙනෙකුට ඒ තමන්ගේ ඥාතීන්ගෙන් සමු අරගෙන දාන සම්භාර නිලතල ඔක්කොම තෑරලා දාලා අර කියාපු පැවිදි ජීවිතයට නැඹුරු වෙලා තමන්ගේ ජීවිත අවසාන කාලයේ හෝ යම් කිසි සැනසීමක් ඔය බුදු පියාණන් මහසී දක්වාපු නියම ධර්මානුකූල ධර්මමය සැනසීමක් විමුක්තියක් ලබා ගන්න පුළුවන් වන්නේ. ඉතින් මෙන්න මේ ඒක තමයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ ගිහි ජීවිතය පිළිබඳව. බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ පැවිදි වීම ගැන ප්‍රකාශ කරන්නේ සම්බාධෝයන් ගරාවාසෝ රජස්සායතනං ඉති අභෝකාසෝ පබ්බජ්ජා ඉති දිස්වාන පබ්බජී කියලා. මේ ගිහි ජීවිතය මේක බොහොම කරදරකාරී තැනක්. අන්නේ අර හිරගෙදරක් වගේ, බන්ධනාගාරයක් වගේ සම්බාධ තත්වයක්. මේක කියනකොට අර ගිහි ජීවිතේම ගැළීලා ඉන්න පින්නතුන් සමහර විට මේකට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් අර මේකේ සෑහෙන කාලයක් අර සැපේ කියලා හිතාගෙන මේවා යෙදෙන කෙනාට පළක් යනකොට තේරෙනවා මේක මහා කරදරකාරී තැනක්. ගිනිගයක් වගේ දෙයක්, සම්බාධකයන් ගරාවා මහා බාධක සහිත දෙයක්. නියම ආධ්‍යාත්මික වගාවට සුසුම පරිසරයක් නොවේ. ඒ වගේම රජස් ආයතනං ඉති කෙලෙස් රජස් කෙලෙස් දූවිලි ඇතික උපදවන ආයතනයක්, කර්මාන්ත ශාලාවක්. කෙලෙස් උපදවන කර්මාන්ත ශාලාවක් වගේ. ඉතින් අන්න ඒක නිසා අභ්‍යවකාශෝ පබ්බජ්ජා, ඒකට සම්සන්දනය කළ බලනකොට පැවිද්ද කියන එක අභ්‍යවකාශයක්, විවෘත ස්ථානයක් වගේ, විවේක එලිමහන් ස්ථානක් වගේ. ඉතිදිස්වාන පබ්බජ්ජා, ඒක දැකලායි මම පැවිදි වුණේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් අන්න ඒ විදිහට අපි කල්පනා කරන්න ඕන ගිහි පින්නතාට ඒ தત્ත්වය වැටුණත් ඇත්ත වශයෙන්ම අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට පැවිද්ද අභ්‍යවකාශ தત્ත්වේ නැත්නම් එතනත්ට කර කියා ගන්න දෙයක් නැහැ. අර ගිහි ජීවිතයේ අර තන දුක් කරදර දැකලා මේක හිර ගෙදරක් කියලා දැකලා මේකෙන් නිදහස් වෙන්න ඕන කියලා පැවිදි වෙනවා. නමුත් පැවිද්ද ගිහිල්ලා බලනකොට පැවිද්දේ තියෙන தત્ත්වය අභ්‍යවකාශයේ නොවේ නම්, එලිමහනේ නොවේ නම්, ඒක අරිටත් වැඩිය මහා කරදර සංකීර්ණ මහා බන්ධන තණ්හාවල් ගිජුකමට යෙදුණු තැනක් නම් ඒ තැනතර කර කියා ගන්න දෙයක් නැහැ. එතනම තමයි බුද්ධ ශාසනය අවසානේ. අන්න ඒක නිසා අපි නුවණින් කල්පනා කරන්න ඕන, අපි මේවා ගැන දැනුවත් වෙන්න ඕන. මෙන්න මේ බුදු පියාණන් වහන්සේ මතු කරලා දීලා තියෙන මේ නෙක්ඛම්ම සංකල්පය අපි මේක ආරක්ෂා කරගන්න ඕන. ආරක්ෂා කරගන්නේ අපේ හදපත්ලෙන් මේක වගා කරගන්න ක්‍රමානුකූලව, ඒ වගේම මේවායි වටිනාකම ගිලිහි යන්න නොදී, අවතක්සේරුවට භාජන වෙන්න නොදී, තම තමන්ගේ ඒ සිතුම් පැතුම් ප්‍රාර්ථනා ඒ ක්‍රියාපටිපාටි ක්‍රියාදාමයන් සකස් කරගන්න ඕන. ඉතින් මේ සාසනික වටිනාකම් මතු කර දීමයි අපේ යුතුකම තිබෙන්නේ. ඉතින් නොයෙකුත් විදිය විපර්යාස සිදු වෙනවා. සමාජ විපර්යාස අපි අර කිව්වා වගේ යම් කිසි අවස්ථාවක පැවිද්දට පාවිච්චි වෙන භාවිතා කරන ඒ වාක්‍ය පවා කාලානුරූපව වෙනස් වුණොත් අපිට මේ විදිය දෙයක් අමුතුවෙන් කියන්න අවශ්‍යතාවක් නැහැ. නමුත් මේ දැනට ආ මේවා නිතෙක් අපිට වෙනස් කර බවක් අසන්ට ලැබිලා නැහැ. එහෙම ඒක නිසායි අපි මේ මතක් කරලා දෙන්නේ පැවිද්ද කියන එක අන්න අර විදිය ගැඹුරු නෙක්ඛම් අදහසකින්ම කළ යුතු දෙයක්. ඒක නිසා අපි ඒවා කල්පනා කරගෙන ඒකට උපකාර වෙන ආහාර කොටසකුත් තිබෙනවා. දැන් ගිහි ජීවිතය පෝෂණය කරන ආහාර නම් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් වටහිරින් එහෙම සම්පාදනය කරලා ඔය විද්‍යාත්මක නවීන ප්‍රමෝලින් මේ පින්නතුන් දන්නවා විශිෂ්ට කාමරවල තිබෙන දේවල්. මුළු දවසක් මේ තම තමන්ගේ කුඩා දරුවන් නොදන්නා දරු සප්පයින් ඇදිලා යන දේවල් ඒව මොනවද කියලා දන්නවා. එතකොට ඒ ආහාර අන්නර කියපු මාර්යා පාක්ෂික ධර්ම. ඊළඟ බුදු පියාණන් වහන්සේ දක්වන තවත් ආහාර කොටසක්. ඒක අර නෙක්ඛම්ම සංකල්පාදී උසස් සිතුම් පැතුම් වලට ඕන කරන ආහාර. ඒ ආහාර පොළ සොයාගෙන තමයි මේ බෞද්ධ පින්වතුන් පසළොස්වක වර වගේ පොහොය දවස්වල අටසිල් සමාදන් වෙන්නේ, උපෝසත සීලයේ භාවනා මධ්‍යස්ථාන කරා යන්නේ. අර ආධ්‍යාත්මික ගුණ වගාව තමා තුල තිබෙන අර කලින් කියාපු අපි හිතුවනම් අපි කල්පනා කරේ අර හැම කෙනා තුලම තියෙනවා ආස්වාද ආදීනම නිස්සරණ කියලා ඒ සංසාරයේ දිනු කරගෙන ආපු එන්න සංසාරයේ විඳපු යම් යම් අධ්‍යක්ීම් රාශියක් තිබෙනවා, ආස්වාද පක්ෂයක් තිබෙනවා. ඊළඟට නොයිකුත් ඒ ආස්වාද සොයන්න ගිහිල්ලා දුකටපත් වෙලා එකර කියාගන්න දෙයක් නැතුව අනේ මේ මොන දුකක්ද මේ, කවදාහරි මේ දුකෙන් නිදහස් වෙන්න ඇතනම් කියලා කියන ඒ නිස්සරණ අදහස, ඒවා යම් යම් අවස්ථාවල සංසාර ජීවිතවල අපි මතු කරගෙන ඇති. නමුත් අපට ඕන කරන්නේ බුදු පියාණන් වහන්සේ දක්වන්නේ අන්න අර නිස්සරණයට ආදීනෝ පක්ෂියත් ඒ තුලින් නිස්සරණයත් මතු කරගන්න හැටියටයි බුදු පියාණන් වහන්සේ අපට මතක් කරලා දෙන්නේ. ඒකමයි බුදු පියාණන් වහන්සේ හැම අවස්ථාවකම මේ මහා සැප සම්පති මිනිසෙයින් ආර්ථික වශයෙන් ලැබෙන සැප සම්පති පමණක් නොවේ, අපි මේ දින ජීවිතයේ හිතන චක්‍රවර්ති රාජ්‍ය පවා, චක්‍රවර්ති රජවරු පවා ඒ විස්තර බුදු පියාණන් වහන්සේ සූත්‍ර දේශනාවල දක්වන්නේ 84000 මේ තරම් සහා සම්පත් වින්දා. නමුත් අවසාන කරන්නේ මහණෙනි මේ සියල්ලම අනිත්‍යයි, මේ සියලු සංස්කාර අනිත්‍යයි, ඒ රජුත් ඉවරයි, ඒ තිබුණු සම්පතුත් ඉවරයි, ඔක්කොම ඉවරයි. අන්න ඒ විදිහට දක්වනවා. ඊළඟට දෙවියන් බ්‍රහ්මයන් පිළිබඳවත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ හැම දෙයක්ම අනිත්‍ය ස්වභාවයයි. ඒකට බුද්ධ වචනේ අපි ඒ විදිහට කල්පනා කරලා බලනවා නම් අපි මේ ශාසනික වටිනාකම හැටියට උපරිම හැටියට තත්වයට අපි හිතන්න තියෙන අන්නර සබ්බ දුක්ඛ නිස්සරණ කියලා කියන නිබ්බාන පරිමාර්ථය, නිර්වාණ පරමාර්ථයයි. මේක අර ඈත අනාගතයකට අනිත් බුද්ධ උත්පාද කාලයකට දැමීමවත් නෙවෙයි, මේ බුද්ධ උත්පාද කාලයේ පවා මේ කවතක් සියලු ලක් කරන්නේ නැතුව තම තමන්ගේ චිත්ත සන්තානෙ ඒකට අදාළ ගුණ ධර්ම දිනු කර ගන්නවා නම්, සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම සතර සතිපට්ඨාන ආදී වශයෙන් දක්වන ඒ ගුණ ධර්ම දිනු කරනවා නම් මේ ජීවිතයේදීම අර අවම වශයෙන් අපිට පුළුවන් අර අපාය භයෙන් නිදහස් වෙන සෝවාන් තත්ත්වය ලබාගෙන අතීත බුද්ධ කාලයේ අනන්ත ප්‍රමාණ සමහර විට ආනන්ද හාමුදුරුව අහනවා මේ සෝවාන් අය පිළිබඳව සමහර විට සමහර ගම්වල සෝවාන් වුණු අය ප්‍රමාණ කරන්න බෑ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ගිහියන් අතර. ඊළඟට ඒ ගිහි පින්නතුන් අතර ඒ වගේම අනිත් ඉහළ මාර්ගඵල අනාගාමී තත්ත්ව පවා ලබාගත් වූ ඒ ශ්‍රේෂ්ඨ ධර්මඥානියත් ඇති චිත්ත ගහපති ආදී හත්ථ කාල ආදීන් ගැන ඒ ධර්මයේ කතාවල සඳහන් වෙනවා. ඒ නිසා ගිහි පින්නතුන් කිසිසේත් හිත දුර්වල කරගන්න නරකයි. මේ කොයි කොයි යම් විදිය බාධා තිබුණත් අර කියාපු විදියට ගිහි ගෙදර වලත් බාධා, අනිත් තැන් වලත් බාධා. නමුත් ඒක ඒවා මැඩගෙන යන තරම් අපේ නෙක්ඛම්ම ශක්තිය දැඩි නම්, අපේ ඕනෑකම ඡන්දය දැඩි නම් අපට පුළුවන් යම් කිසි දෙයක් මේ අවස්ථාවේ පවා මේ ශාසනය පහන නිවෙන්න ආසන්න අවස්ථාවේ පවා යමක් කරගන්න. ඒකෝනම් මේ ටික මතක් කර දීම අපි හිතෙනවා කාලෝචිතේ කියලා සමහර විට මේක යල්පැනපු දේශනයක් වන්නත් ඉඩ තිබෙනවා. කෙසේ හෝ වේවා මේ පින්නතුන්ට මේ කාරණා ටික හොඳට හිතේ යොදලා තම තමන්ගේ අර දියුණු කරගෙන ආපෝ සිල් ගැනීම ආදී ඒවායි ගැඹුරු පරමාර්ථයක් ඒ තුලින් මතු කර ගන්න ඕන. මේකත් සීල සමාදානය කියන එකත් මෙතන මේ සුදු වස්ත්‍ර වලින් මේ තරම් පිරිසක් මෙතන සිල් ගත්තා කියලා කියන ඒ විදිහේම සංකල්පයක් ඇති කිරීමටවත් නෙවෙයි. මේකේ පරමාර්ථය තම තමන්ටමයි මේකේ මේ තමන්ගේ අර කියාපු දනබු තත්වයේ ඉඳලා සමනල තත්ත්වය දක්වා යන ගමනේ කවස්ථාවක් කියලා හිතාගත්තත් වරදක් නෑ. අන්න ඒ විදිහ ඒ යම්කිසි තමන්ගේ හිතට අල්ලන යම්කිසි සංකල්පයක් ඉදිරියේ තියාගෙන අර ගිහි කරදර සමාජ බාධක මැද නමුත් ඒක කරගෙන යනකොට තමන්ගේ චිත්තසංතානයේ එනෙක්ම සංකල්පේ මෝරා යාමෙන් යටත් පිළිසෙන් වයෝවෘද්ධ අවස්ථාවේදී හෝ අර කියාපු විදිහට අමුදරුවන්ගෙන සමුහරගෙන පැවිදි වෙන්න පුළුවන්. ඒක බැරි වුණත් මරණ අවස්ථාවේ මළ ඇඳේදී අනිත් අය වැළපෙන අතරේ තමන්ගේ හිත සංසුන් කරගෙන ඒ තමන් පැවිදි වෙන්න හිටපු පැවිදි රූපයේ සියයට නගාගෙන අන්න ලොකු සැනසීමකින් කාලක්‍රියා කරන්න පුළුවන්. අන්න ඒ තරම් වටිනා දෙයක්. එතකොට මේ පින්වත්තුන් කල්පනා කරන්න ඕන මේ ශාසනික වටිනාකම් රැක ගැනීමයි අපේ බුද්ධ ශාසනය රැක ගැනීම කියලා කියන්නේ. මේවා බාහිරව රකින්න දේවල් නෙවෙයි. අපේ චිත්තසංතානයේ මේවා පිළිබඳව සාර ධර්ම පිළිබඳව තිබෙන මේවා අගය කිරීම පිළිබඳව අපේ සිතුම් පැතුම් හරි ආකාර හරි ගස්ස ගන්න ඕන. එතකොට මේ කථාන්තරයත් මේ ගාථාවෙනුත් ගත යුතු සාරය අරගෙන මේ පිනුතුන් තම තමන්නේ අද දින මේ පොහොයාට මේ සමංගත උසස් සීලයක් සමාදන් වීම මේ ආජීවස්තුඹ සීල සමාදන් වීම මේ තුලින් කරන්නේ කය වචන හික්මවා ගැනීමයි. ඊළඟට ඒක උපකාර කරගෙන බණ භාවනා කරලා සිත සමාධිමත් කරගෙන අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ ලෝකයේ යථා තත්ත්වය හරියාකාරය යම් අවස්ථාවක අවබෝධ කරගත්තා නම් ඒ තැනටට පුළුවන් සෝවාන් ආදී මාර්ගඵල ලබන්න. අන්න ඒ ශක්තිය මේ පින්වතුන්ටත් මේ ධර්මදේශනා තේ ආනිසංසයත් උපකාර කරගෙන මේ අවස්ථාවේ දිනු කරගත් සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා කියලා කෙනේ ශක්තියින් බල අවසාන ප්‍රතිඵලයේ වශයෙන් මාර්ගඵල අවබෝධයෙන් සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල අවබෝධයෙන් මේ අති භයානක සංසාර දුකෙන් මිදලා උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම ශ්‍රවණ ආනිසංස හේතු වාසනා වේවා. ඒ වගේම තම තමන් නම් නැසීමේ පරිලෝක ගියා වූ ඥාතීන් නැතුළු අවිච්ඡේ සිට අකනිට දක්වා වූ ඒ සියලු සත්ත්විනුත් ඒ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයත් හැම කෙනෙක්මත් මේ ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය කුසලයේ ආනුමෝදන් වෙත්වා අනුමෝදන් වී ඒ තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගින උතුම් අමා මහ නිවන් සැනසෙත්වා කියන ප්‍රාර්ථනිය ඇතිව මෙන්න මේ ගාථා කියලා සින්තුනොන් එත්තාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සංසදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභය ශෝකප්පත්තා ච නිශෝකා හොන්තු සම්බේපි පාණිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභය ශෝකප්පත්තා ච නිශෝකා හොන්තු සම්බේපි පාණිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභය ශෝකප්පත්තා ච නිශෝකා හොන්තු සම්බේ විපාණිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භාන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති නීවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු
පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්නේ.